සභානායකතුමා සභාව කල්තැමි යෝජනාව
පාර්ලිමේන්තුවට සවස් එක දක්වා
අද දින විවාදයට ගන්න කල්තැබි යෝජනාව ඉදිරිපත් කිරීම ගරු ආචාර්ය බඳුරු ගුණාන්දර මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මූල්‍ය කළමනා කරන වගකීම් පනතේ විධිවිධානවලට අනුව ගරු සභාවට ඉදිරිපත් කර තිබූ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පදනම් කරගෙන උක්ත වාර්තාව මගින් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධයෙන් එක සමස්ථ ආර්ථිකයේ වර්ධන වේගය පාත වැටී ඇති බැවින්ද, දෙක රටේ මූල්‍ය ඒකකයේ බාහිරාගේ බරපතල් ලෙස කාදනයමින් පවත්නා බැවින්ද, අවිචාරවත්තා අවිධිමත් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක් කිරීමෙන් ජනතාවත් ව්‍යවසායකයන් ඇතුළු ආර්ථික ක්‍රියාකරුවන් පීඩාවට පත් ඇති බැවින්ද, හතර දිනපතා භාණ්ඩ මිල ගණන් ඉහළ යාම කරනකොටගෙන ජීවන වියදම දැරිය නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බැවින්ද, සමස්ත බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ මූල්‍ය ක්‍රමයේ කඩා වැටෙමින් පවත්නා බැවින්ද, මෙම බරපතල තත්ත්වයන් පිළිබඳ මෙකී ගරු සභාවේ පූර්ණ අවධානය යොමුකොට ඵලදායී විසඳුම් ලබා දීමට ආණ්ඩුවට බලකර සිටිමු. මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුව ඉදිරිපත් කළ වසර මැද වාර්තාවෙන් සහ අද ආර්ථිකයේ සත්‍යවත්යෙන් සිදුවෙන දේ අනුව මේ තියෙන අනික් කරුණු පිළිබඳ ගරු පක්ෂනායකතුමන්ලා සහ සහෝදර මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කරයි. මම එක කරුණක් සම්බන්ධයෙන් පමණක් මෙහිදී මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. අපේ රටේ ඕනෑම රජයක ප්‍රධාන මූල්‍ය වගකීම වන්නේ ඒ රටේ මුදල් ක්‍රමය, මුදලේ ස්ථාවරතාවය ආරක්ෂා කිරීම. රට සතු මුදල් ඒකකයේ අභ්‍යන්තර අගය හා බාහිර අගය ආරක්ෂා කිරීමේ පරම යුතුකම හා වගකීම ඉෂ්ට කිරීම තමයි ඕනෑම රජයක ප්‍රධාන වගකීම. එතකොට ඒ වගකීම පසුගිය කාල පරිච්ඡේදය තුළදී දිගටම ඉෂ්ට කරන්න බැරි වෙලා තිබෙනවා. දැන් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉන්නවා. මේ ප්‍රශ්නේ එතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එතුමා මේ අනුන්ගේ තොප්පියක් තමයි එතුමා විසින් දාගෙන එතුමා අනිත් අයට විපක්ෂයට බැනගෙන යනවා. මේ තියෙන ඇත්ත තත්ත්වයේ පිළිබඳ එතුමට බොහොම පැහැදිලිව කිව්වොත් එතුමා මේ සඳහා වග උත්තරකරුවෙක් නෙමෙයි කියන එක තමයි මගේ දැනීම හා අවබෝධය හැටියට මට සඳහන් කරන්න තියෙන්නේ. මක් නිසාද යත් මේ රුපියලේ විදේශ අගය නැත්තම් රුපියලේ අගය පහත වැටීම ආරම්භ වුණේ 1915 වර්ෂයේදී. මීට වර්ෂ 3 මාරකට පෙර දිනසීය විප්ලවය යටතේ 2015 මම කැමති සඳහන් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1912 මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලරයට ගෙව්වේ ඩොලරේ මිල රුපියල් 127 2013 130. එතකොට 127 ඉනම් වර්ෂයක් තුළදී ඩොලරයකට වැඩිපුර ගෙව්වේ රුපියල් 3. ඊළඟට 2014 131 රුපියලයි 75 ඇත්තටම රුපියල්ට වැඩිපුර ගෙවලා තියෙන වර්ෂයක් ඇතුළතදී. ඊළඟට 2015 තමුන්නාසලා රජයේ බාර අරන් දිනසීය විප්ලවය යටතේ 131 තිබුණ ඩොලරයට 144 ගෙවන්න සිද්ධ වුණා. 9.3% මුදල ඉතා දැවැන්ත ලෙස කඩා වැටීම ආරම්භ වුණේ 2015. 2015 මේ තත්ත්වය ඇතිවෙන්න කලින් වර්ෂ දෙකේදීම ලංකා මුදල අධිප්‍රමාණය වුණා. අධිප්‍රමාණය වුණේ 127 තියෙනකොට ජාතිය ණය බර වැඩි වුණා 204. 2013 රටේ තියෙන සමස්ත ණය බර බිලියන 19කින් අඩු වුණ මුදල අධිප්‍රමාණය වීම නිසා. ඊළඟට 2014 මුදල් අධිප්‍රමාණය වීම නිසා රටේ ණය බර බිලියන 89කින් අඩු වුණා. එතකොට 2013-14 මුදල කඩා වැටෙනවා වෙනුවට මුදල අධිප්‍රමාණය වෙලා රටේ ණය බර අඩු වෙලා තියෙනවා ඉතාම පැහැදිලි ලෙස සංඛ්‍යා දත්ත අනුව. ඊට පසුව 2015 මුදල කඩා වැටුණා රටේ ණය බර 285කින් වැඩි වුණා. ඊට පස්සේ 2016 158 රුපියල් 6ක් වැඩිපුර ගෙවන්න වුණා 2017 ඉදිරි 153ට ගෙවන්න වුණා අද 171ට ගෙවන්න වුණා ඒ අනුව 2015 වර්ෂයේදී ජාතිය ණයබර බිලියන 285කින් 2016දී 187කින් 2017දී 225කින් මේ වර්ෂයේ ඇස්තමේන්තු අනුව 325කින් දැනට ණයබර පමණක් බිලියන 122කින් මේ රුපියල කඩාවැටීම කරන කොටගෙන වැඩි වෙලා තියෙනවා මේක තමයි ඇත්ත
කව් ගරු කබේ රාජ්‍ය මන්ත්‍රීතුමා ඇමතුමා
ඔබතුමා මේ රුපියලේ අව ප්‍රමාණය පිළිබඳව කතා කරන්නේ ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් හැටියට දන්නවා මේවා ආර්ථිකමය න්‍යායන් අනුව පාවිච්චි කරන යාන්ත්‍රණ මම ඔබතුමන්ලගෙන් අහන්නේ 1994 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් ආපු වෙලාවේ ඩොලරේ රුපියලේ වටිනාකම ඩොලරයට රුපියල් 49.40යි 2014 ඔබතුමාන්ට 2015 ආණ්ඩුව අපිට බාර දෙනකොට ඒ රුපියලේ අවප්‍රමාණය වුණේ ඩොලරයට රුපියල් 138යි රුපියල් 49කින් ඒකට කොහොමද උත්තර දෙන්නේ? ඒතර 94 ඉඳලා 2014 වෙනකොට ණය ප්‍රමාණය කොච්චර වැඩි වෙලා ඇද්ද?
හරි මගේ වෙලාව
මේ මේ මේවා ප්‍රායෝගික ප්‍රශ්න.
නෑ ඒකට උත්තරේ දැන් සමස්ත මූල්‍යයේ සමස්ත රාජ්‍ය මූල්‍ය කළමනාකරණේ සමස්තය තුල තමයි මේ මුළු කාල පරිච්ඡේදයේ තුලදී මොකක්ද තමන්ගේ ආණ්ඩු කාලේ ඇතිවෙච්ච වෙනස කියලා බලන්න ඕනේ. 2015 මේ රටේ විනිමය අනුපාතය 105යි. එතකොට අවුරුදු 14ක් මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක් රට ආණ්ඩු කරද්දී ප්‍රධාන වශයෙන් රටේ තිබුණ දැවැන්ත මූල්‍ය දැවැන්ත අර්බුද රාශිය එකක් තමයි ලෝක වෙළඳපොළේ අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල වැඩිවීම නිසා රටින් පිටට තෙල් ගෙන ඒම සඳහා වර්ෂයකට බිලියන 5කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න වුණා ලෝක ඛනිජ තෙල් අර්බුදේ. ලෝක ආහාර අර්බුදයක් තිබුණා රොකට් වේගයෙන් ආහාරවල මිල ඉහළ ගියා. එතකොට ලංකාවට ගෙන්න ආහාර පාන සඳහා වැඩි විදේශ විනිමයක් ගෙවන්න සිද්ධ වුණා. 2007 ඉඳන් ලෝකේ මූල්‍ය වෙළඳපොළ කඩාවැටලා මූල්‍ය අර්බුදයක් ඇති වුණා. ඇමරිකාවේ ඉතර බැංකු 450 බංකොලොත් වුණා. ලීමන් බ්‍රදර්ස් බංකොලොත් වුණා. මියුචුවල් බැංක් බංකොලොත් වුණා. ඒක ජාත්‍යන්තර අර්බුදයක් ලෝකේ මූල්‍ය කඩාන වැඩුණා. ඊට පස්සේ මේ යුද්ධය තිබුණා. මේ සියල්ල තියෙද්දී මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක් ආණ්ඩු කළ ඉවරනකොට ඩොලරේට ගෙව්වේ 131යි 105ට ගත්තේ 136ට දුන්නේ අවුරුදු 10ක් තුලදී වැඩිපුර දීලා තියෙන රුපියල් 26යි ඒක තමයි ඇත්ත 105යි ඊට පස්සේ බාර දෙනකොට 131යි දැන් 171යි කිව්වහම අවුරුදු 4ක් ගත වෙන්න කලින් රුපියල් 40ක් ඩොලරේට වැඩිපුර ගෙවන්න වෙලා තියෙන එක තේරෙන්න එපා මේකනේ ප්‍රශ්නේ අවුරුදු 10ක් තුලදී 105 131 වෙනවා අර දැවැන්ත අර්බුද තියෙද්දි තමුන්නාසෙලා 2015 බාර ගන්නකොට ලෝක ඛනිජ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ ලෝක ආහාර අර්බුදයක් තිබුණේ නැහැ ලෝක මූල්‍ය අර්බුදයක් තිබුණේ නැහැ යුද්ධය පිළිබඳ අර්බුදයක් තිබුණේ නැහැ මොකද්ද තිබුණ අර්බුදේ කිසිම අර්බුදයක් නැති රටක් බාර අරන් දින 100 විප්ලවයේ යටතේ පළවෙනි දේ සිද්ධ වුණේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ රටේ සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කිරීම සඳහා පත් කළ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍ර මහතා එතුමා විසින් පෙබරවාරි මාසේ 27 වෙනිදා මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ කළා සිද්ධ කිරීමේ ප්‍රතිඵලය වුණේ එදා මේ භාණ්ඩාගාර බිල්පත්වල විදේශිකයෝ ආයෝජනය කළ තිබුණ සල්ලි රුපියල් බිලියන 381.7ක් ආපහු අරන් ගියා භාණ්ඩාගාර බැඳුම් කළවල ආයෝජනය කළ තිබුණ මුදල් රුපියල් බිලියන 711.8ක් අරන් ගියා රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරලා තිබුණ මුදල රුපියල් බිලියන 1093.5ක් එක වර්ෂය තුලදී අරන් ගියා මේ මහා බැංකුවේ ඇතිවෙච්ච විශ්වසනීය බව පළදුවීම කරන කොටගෙන ඒකයි ඇත්ත කතාව ඊළඟට කොටස් වෙළඳපොළේ විදේශිකයෝ තිබුණ මුදල් වලින් කොටස් වලින් රුපියල් බිලියන 90ක කොටස් විදේශිකයෝ විකුණලා දැම්මා ශ්‍රී ලංකාව පිළිබඳ තියෙන විශ්වසනීය භාවය කඩාවැටීමේ. ඒකට මංගල සමරවීර ඇමතිවරයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධ වෙච්ච අය අද එතුමන්ට ඇඟිල්ල දික් කරනවට මම විරුද්ධයි. මොකද හේතුව ඇත්ත කතන්දරේ මාදවල් මහා බැංකුව මංකොල්ල කාලා සමස්ත බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ මුදල් ක්‍රමයේ පිළිබඳ ලෝකයේ තියෙන විශ්වසනීය භාවයේ අඩු වීමේ අර්බුදේ චක්‍රීය ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ලෙස තමයි අද ඩොලරය කළු කඩේ රුපියල් 180ට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ තත්ත්වය තුල එදා කරපු මේ විනාශය 2015 වර්ෂයේදී එසේ වෙද්දී අපේ රටේ නිදාසින් පස්සේ ඉතිහාසයේ එක වර්ෂයක් තුලදී ලබාගත යුතු ගත්ත වැඩිම ණය ප්‍රමාණය 2015 වර්ෂයේදී ලබාගත් බිලියන 1112ක් මම වැරදි නම් නිවැරදි කිරීම සඳහා මේ ගරු සභාවට සම්පූර්ණ අවස්ථාව ලබා දෙමින් නිදාසින් පස්සේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම රජයක් එක වර්ෂයක් තුලදී බිලියන 1112ක ණයක් ලබාගෙන නැහැ. 2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ඒ වර්ෂයේ අයවැය හිඟය මූල්‍යකරණය සඳහා විදේශයන්ගෙන් ගත්තේ බිලියන 20යි. 2015 ගත්ත බිලියන 222ක් විදේශවලින්. එතකොට එක වර්ෂයක් තුලදී 100%ට වඩා වැඩිය විදේශ ණය ගැනීමේ වාර්තාව තියෙන්නේ 2015 වර්ෂයට. ඒ විතරක් නෙමෙයි ස්වෛරීත්ව බැඳුම් කර මේ අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තර මුදල් වෙළඳපොළට ගිහිල්ලා ණය ගන්නකොට සවරින් බොන්ඩ් ඉෂු කළාම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට 2015දී 6.85ට ඒ කියන්නේ 107 ගිනි පොලියට තමයි මේ මුදල ගත්තේ. අද වෙනකොට බලන්න කරලා තියෙන විනාශය සවරින් බොන්ඩ් ඉෂු කළා විතරක් 2015 වර්ෂයේදී ඇමරිකාන් ඩොලර් බිලියන 2150යි 2016 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1500යි 2017 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1500යි 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2500යි දැනට මේ විදේශ මුදල් වෙළඳපොළට ගිහිල්ලා ගිනි පොලියට අරන් තියෙනවා ඩොලර් බිලියන 6650ක් ඇමරිකානු ඩොලර් මිලියන බිලියන වලින් 6.6ක් අරන් තියෙනවා මේ කෙටි කාල පරිච්ඡේදය තුලදී. මේ එකක් ඉතිහාසයේ වෙලා නැහැ. ඒ නිසා අද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා සවරින් බොන්ඩ් එකක් ඉෂු කරන්න බැරි වීම කරන කොටගෙන සෙන්ට්‍රල් බැංක් එක ශ්‍රී ලංකා මහා බැංකුව තීන්දුවක් අරන් තියෙනවා පැන්ඩ බොන්ඩ් එකක් ඉෂු කරන්න. ඒ කියන්නේ අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා බැඳුම් කරේ විකුණන්න බැරි තත්ත්වයේ ඇති වුණාට පස්සේ චීනයේ මධ්‍යම බැංකුවට කියනවා චීනයට එලෝ එලෝ ගහලා චීනයේ ණය උගුලකට අහු වෙලා තියෙනවා කියලා. චීනය අපිව කම්බස් කරලා තියෙනවායි කියලා චීනයට කියනවා පැන්ඩ බොන්ඩ් එකක් ඉෂු කරන්න කියලා. පැන්ඩ බොන්ඩ් එක කියන්නේ මොකද්ද? චීනය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් චීන ආණ්ඩුව නිකුත් කරනවා චීනයේ මේ බැඳුම් කරයක් යුවාන් වලින් චීන ජාතිකව සල්ලි ගෙවනවා ඒ බැඳුම් කරේට. එතකොට චීනයේ ඉන්න මධ්‍යම බැංකුව චීනයේ තියෙන ලංකා ආණ්ඩුවට ඩොලර් වලින් ණය දෙනවා. මෙහෙම වෙච්ච දවසක් තිබුණාද ලංකාවේ ඉතිහාසයේ? කාට හරි කියන්න පුළුවන්ද එහෙම තමුන්ගේ රටට අවශ්‍ය ණය තමන්ගේ රටේ මධ්‍යම බැංකුවට සපයා ගන්න බැරුව වෙන රටකට බාර දීලා රජයේ බැංකුකරු රජයේ මූල්‍ය නියෝජිතයා රජයේ මේ
හොඳයි ගරු මන්ත්‍රීතුම ඔතුමයි කාලේ නම් අවසානයි
ඔතුමා නෑ මම මේක
14යි තියෙන්නේ
කෙනානේ මම විනාඩි 5ක් ගන්නවා තව ඒක
කාගෙන්ද ඒ කාලේ ඉවත් වෙන්නේ
ඒ කාලේ අපේ මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙලාවෙන් විනාඩි 5ක් අඩු කරන්න මේ යෝජනාවේ එහෙම කරන්න බෑනේ මේ පොඩක් අපේ ඒකාබද්ධ විපක්ෂෙන් ඔ කීප දෙනෙකුගෙන් අඩු කරන්න විනාඩි 5ක්
හරි
අපි යෝජනාව ඉදිරිපත් කළා ඔව් ඊළඟට 2015 වර්ෂයේදී උපයල බේර ගැනීම සඳහා පමණක් තිබුණ ඩොලර් තමුන්නාසල එක වර්ෂයක් තුලදී පිච්චුවා වෙළඳපොළට දාලා ඇමරිකානු ඩොලර් මිලියන 3249.3ක් බිලියන 3ක් මේ කිසිීම නය ගැවීම පිළිබඳ විදේශ කිසිම නය අරබූදයක් තිබුන්නේ. ඇයි ලංකා ලංකා ඉතිහාසේ වැඩිම කනිජ තෙල් මිල අඩුවීමේ වාසිය තිබුණේ තමුන්නාසලගේ රජයට. 2015 වර්ෂයේදී පමණක් කනිජ තෙල් මිල අඩුවීම නිසා ඉතුරු වුණ රට ඇතුලේ මුදල් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් 1.9ක් ඉතුරු වෙලා ඊට පස්සේ 2017යි 18යි තෙල් මිල අඩුවීම නිසා දැනට රට ඇතුලේ මං මංගල සමර වීර ඇමතිතුමාට කියනවා මම වැරදි නම් නිවැරදි කරන්න මහින්ද රාජපක්ෂ යුගයට වඩා තෙල් ගේන්න රටින් පිටට ගිය සල්ලි ප්‍රමාණය ඉතුරු වෙලා තියෙනවා රට ඇතුලේ බිලියන 5.3ක් 2015 2016 2017 කියන අවුරුදු වලදී. ඒ නිසා දැන් මේ මූල්‍ය අර්බුදය ඇවිල්ලා තියෙන්නේ මේ 2015 ඇති කරපු මහා බැංකු මහා මුදල් මංකොල්ලය සහ අසාමාන්‍ය ලෙස ණය ගිනි පොලියට අරගෙන මේ ණය උගුල පිළිබඳ සම්පූර්ණ වගකීම දරන්න ඕනේ 2015 16 17 හා 18 අවුරුදු වලදී මේ වෙමින් පවතින මහා විනාශය නිසා අද මේ රටේ කර්මාන්තයෙන් කර්මාන්තයේ කඩාවැටෙනවා. කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. අමුද්‍රව්‍ය ගෙන්නන්න බෑ. පරිභෝජන භාණ්ඩ ගත්තොත් සීනි පිටි සියලුම පරිභෝජන භාණ්ඩවල ගෙන්වීම සඳහා මහින්ද රාජපක්ෂ යුගයට වඩා වැඩිපුර රුපියල් 40ක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ හැම පරිභෝජන භාණ්ඩයකම මිල වැඩි වෙනවා. පෝර රසායනික ද්‍රව්‍ය ඛනිජ තෙල් වැනි අන්තර් භාණ්ඩ ගත්තොත් ඒ හැම එකකටම මහින්ද රාජපක්ෂ යුගයට වඩා වැඩිපුර රුපියල් 40ක් ගෙවන්න වෙනවා. යන්ත්‍ර සූත්‍ර උපකරණ ගොඩනැගිලි ද්‍රව්‍ය මෝටර් වාහන ගත්තොත් මහින්ද රාජපක්ෂ යුගයට වඩා රුපියල් 40ක් වැඩිපුර ගෙවන්න වෙනවා හැම ඩොලරයකටම. ඒ නිසා ඇතිවෙන මේ ජීවන වියදමේ අර්බුදය පාලනය කරගන්න බැරි වෙලා අද නිල විනිමය වෙළඳපොළ හා කොටස් වෙළඳපොළ කඩා වැටිලා ඒ වෙනුවට කළුකඩ වෙළඳපොළ සක්‍රීය වෙලා තියෙනවා ඉතාම විශාල ලෙස. කවුරුත් දන්න ඕන කෙනෙක් පිටකොටුවේ විදේශ විනිමය කළුකඩයක් තියෙනවා. කළුකඩේ ඩොලරයක් විදේශ රැකියාවකට ගිහිල්ලා එන කෙනෙක් එහෙම නැත්නම් වෙනත් රටක එන කෙනෙක් ගිහිල්ලි වෙලා වැඩි මුදලක් බැංකුවෙන් ගන්නවට වඩා ගන්න පිටකොටුවට යන්නේ කීයක් ගෙවනවද? 174යි 175ක් ගෙවනවා. අද උදේ පිටකොටුවේ 174ක් 75ක් ගෙවනවා. එතකොට ඒ අය උණ්ඩි කරන්න හා වෙනත් විවිධ දේශනා අයතා ක්‍රම වලට රටින් පිටට මුදල් යවන්නේ 180ටයි ඩොලරේ විකිනෙන්නේ. එතකොට පිටකොටුවේ තියෙන කළුකඩේ තියෙන මහා බැංකුව ඉදිරිපිට ඒක කවුරුත් දන්න කළුකඩයක්. ඒක ඒ තුල තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් යන්නේ. අපි කිව්වා මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා කිව්වා විනිමය පාලන පනත මේ විදියට ලීල් කරන්න එපා.
තව විනාඩියයි ඔබතුමාට.
විනිමය පාලන පනත ලීල් කරනකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා මේ යන්න පටන් ගත්තයන් පස්සේ තායිලන්තයේ සෝරෝස්ලා අරන් ගිහිල්ලා කඩාගෙන වැට්ටුවා වගේ මේ රට කඩා වැටෙනවා. තමුන්නාසේලා සෝරෝස්ලට ආරාධනය කළා. සෝරෝස් ලංකාවට ඇවිල්ලා දේශන පවත්වලා ගියා. දැන් වෙලා තියෙන්නේ මේ වක්කඩ කැඩුවා වගේ යන්න පටන් අරන් තියෙන එක. මේ නිදාස් වෙළඳ ගිවිසුම් අස්සම් කළොත් අස්සම් කරලා තියෙන ඒවා ක්‍රියාත්මක කළොත් ඩොලර 200ට යන එක කිසි කෙනෙකුට නතර කරන්න බෑ. ඒ නිසා සිංගප්පූරු නිදාස් වෙළඳ ගිවිසුම, එඩ්ගර් ගිවිසුම, චීන ගිවිසුම, තායිලන්ත ගිවිසුම කියලා ඔක්කොම ගහලා නිදාස් කරන්න. මේ නිදාස් කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ රටේ ජනතාවට දැරිය නොහැකි පීඩනයක් ඇතිවෙලා සුවජාතිකයෝ වෙනසිලා විදේශිකයන් සනසන මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැති තාක්කල් මේ මූල්‍ය අර්බුදයට තමුන්නාසේලට විසඳුමක් හොයන්ට බැරි බව සඳහන් කරමින් මගේ වචන කිපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. යෝජනාව ස්ථිර කිරීම ගරු අනුරුද්ධ සනායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 30ක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, ආර්ථිකයේ මේ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව ඉදිරිපත් කරපු යෝජනාව මම ස්ථිර කරන ගමන් ඒ පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර නියෝජ්‍ය කතානායකතුමනි, අද ඔබතුමා විසින් දැනුම් දෙනු ලැබුවා 20 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙන තීන්දුව. එම 20 වෙනි සංශෝධනයේ වගන්ති ගණනාවකට පාර්ලිමේන්තුවේ 3/2 අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මූලික නීතිය ව්‍යවස්ථාව අපි කවුරුත් යටත් නීතිය 1978 මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටවත් ජනමත විචාරණකින් සම්මත වූවක් නොවේ. ඉන් අනතුරුවයකට සංශෝධන 19ක් ගෙනත් තිබෙනවා. ඒ සංශෝධන 19ම ජනමත විචාරණයට තුඩු දීලා නැහැ. ඒ නිසා දැනට අපි කවුරුත් යටත් විවස්ථාව කිසිසේත්ම ජනතාවගේ අනුමැතියට ලක් කරන ලද විවස්ථාවක් නෙවෙයි. නමුත් මේ ඉදිරිපත් කළ ලද විවස්ථා සංශෝධනයට 20 සංශෝධනයට බොහෝ වගන්ති ගණනාවකට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී තිබෙනවා. මම හිතන්නේ ඒක හොඳයි. මොකද ආණ්ඩුක්‍රම විවස්ථාවක් කියන්නේ රටේ මූලික නීතිය නම් රටේ ජනතාව සියලු දෙනා යටත් නීතිය නම් ඒක වඩාත් යෝග්‍ය ජනමත විචාරණ ලක්කොට සම්මත කර ගැනීම කියන එක අපිත් විශ්වාස කරනවා. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුවට පැවරලා තියෙන කාර්යභාරය තමයි මොකද ජනමත විචාරණයට යාමට පෙර යම් කඩුල්ලක් පන්නන්න තිබෙනවා. ඒ කඩුල්ල තමයි පාර්ලිමේන්තුවෙන් 3/2 අවශ්‍යයි. ඒතර පාර්ලිමේන්තුවෙන් 3/2 ලැබුණොත් විතරයි මේ ජනමත විචාරණයට යොමුවන්නේ. එනිසා මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටිනවා කිසි කෙනෙක් දැන් මේක පාර්ලිමේන්තුවේ බාධා කරන්න එපා. මොකද පාර්ලිමේන්තුවේ 225 දෙනා මේක අතට අරගෙන බාධා කරනවා වෙනුවට ජනතාව හමුවට දෙන්න. ඒතර ජනතාවට දෙන්න ජනතාව හමුවට යන්න තියෙන දොරටුව පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් විසින් තමන්ගේ අභිමතය පරිදි වළක්වන්න එපා. එනිසා පාර්ලිමේන්තුවෙන් 3/2 ලබා දුන්නොත් මේ ජනමත විචාරණ ලක් වෙනවා. කවුරු හෝ කෙනෙක් පාර්ලිමේන්තුවෙන් මේකට 3/2 ලබා දෙන්න සූදානම් නැත්නම් එයින් පෙන්눔 කරන්නන් කවරක්වත් නෙවෙයි මේ යෝජනාව ජනතාව හමුවට ගෙන යන්න බයයි. අපි සූදානම් මෙම යෝජනාව ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න. මොකද විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනට නායකත්වය දෙන 3 දෙනාම එක කණ්ඩායමක නායකත්වය දෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, තව කණ්ඩායමක නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා, තව කණ්ඩායමක නායකත්වය දෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ 3 දෙනාම අවස්ථා ගණනාවකදීම මෙම විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම සඳහා ජනවරම ගත්ත අය. ඒ නිසා අපි කියන්නේ පාර්ලිමේන්තුවේ 3/2 මේ බ්ලොක් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ මේ දොරටු වහන්නේ නැතුව පාර්ලිමේන්තුවෙන් අවස්ථාවක් ලබා දෙන්න ජනතාවට අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. ජනතාව හමුවේ මෙම 20 සංශෝධනය සම්මත කරගත හැකි වේවි කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225 දෙනා කිසිසේත්ම මේට බාධා නොකරයි කියලා මම ඉල්ලා හිටිනවා මේ විවාදයට ගන්න අවස්ථාවේදී. කෙසේ වුවත් ආර්ථික පිළිබඳ දැන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යතුමා අවසානයේදී පෙන්වා දෙනු ලැබුවා වර්තමාන ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකවලට අපි මුහුණ දෙමින් තිබෙනවා කියලා. ඒක ඇත්ත. හැබැයි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ වර්තමාන ආණ්ඩුව පමණ අනුගමනය කරලා ද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකවලට අපි මුහුණ දී තිබෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයේ ආර්ථිකය පිළිබඳ ඔවුන්ගේ දැක්ම ඒ ආර්ථික මෙහෙයුම සඳහා ආණ්ඩුවේ තිබෙන වමනාව මේ ආදි සාධක මෙම අර්බුදයේ තීව්‍ර කරන්න හේතු සාධක වී තිබෙන එක ඇත්ත. මෙම අර්බුදයේ තීව්‍ර කරන්න වර්ධනය කරන්න හේතු වී තිබෙනවා. හැබැයි අපි මෙම අර්බුදයේ මුළු හේතුවම මේ අවුරුදු 3 සැලකුවොත් වැරදි. මේ තමුන්නාන්සලා දිගු කාලයක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ වැරද්ද. මා දැක්කා මුදල් අමාත්‍යතුමා පසුගියදා කියලා තිබුණා රුපියල කඩාවැටීම ආර්ථික අර්බුදයක් නෙවෙයි කියලා. ඔබතුමා මදක පත්‍රවල කියලා තිබුණා. හැබැයි අපි කියන්නේ ආර්ථික
අර්බුදයක් නෙමෙයි ආර්ථික
අභියෝගයක්. ඒ මෙතුමා කියනවා මේක රුපියල කඩාවැටීම ආර්ථික අර්බුදයක් නෙවෙයි ආර්ථික අභියෝගයක් කියලා. අභියෝගෙන් නේ අර්බුදවලට. අභියෝගෙන් නෙහැ අර්බුදයක් නැත අභියෝගයක් නැහැ. අර අභියෝගෙන් නේ අර්බුදයක් තියෙන නිසා. ඔහො. අභියෝගයක් අභියෝගේ එන නිසා අභියෝගයක් තියෙන්නේ අර්බුදයක් තියෙන නිසා. දැන් අර්බුදේ තිබෙන්නේ මේ රුපියල කඩාවැටීම අපේ රටේ සමස්ත ආර්ථිකයේ මුහුණ දී තිබෙන අර්බුදේ ප්‍රකාශනය. මේක ප්‍රකාශනය. ගරු කතානායක තුන ආර්ථික අර්බුද ආර්ථික තලයේම විසඳෙනවා නම් අපිට හොඳයි. ධන ඍණ ඇතුලේ ආනයන අපනයන ඇතුලේ එහෙම විසඳෙන්නේ නැහැ. ආර්ථික අර්බුද අනිවාර්යම පෙරලා ජනතාවගේ ජන ජීවිතය බලපෑම් කරමින් තිබෙනවා. ඒ බලපෑම තමයි ආර්ථික අර්බුදේ ප්‍රකාශනය. අද අපේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදේ ප්‍රකාශනය පෙන්눔 කරමින් තිබෙනවා. විශාල රැකියා ප්‍රමාණයක් මාදක වාර්තාව සඳහන් විතර රැකියා 30,000ක් පසුගිය වසරේ අහිමි වී තිබෙනවා කියලා වාර්තාව සඳහන් වී තිබෙනවා. ඒ කියන්නේ ෆැක්ටරි වැහිලා තිබෙනවා. සමහර ඒවා සේවා කප්පාදුවල ලක් කරලා තිබෙනවා. ඒ ආර්ථික අර්බුදේ ප්‍රකාශනය. ඒ යගේ රැකියා අහිමි වීම. නව රැකියා උත්පාදනයේ තමුන්නාන්සලා රාජ්‍යාංශේ කිසිදු වැදගත්කමකට නැති ආයතන පිරවීමේ දේශපාලන පත්වීම මරණකොට රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට රැකියා අර්බුදයක් රැකියා නිර්මාණය සිදු වෙන්නේ නැහැ. ඒ ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය. අද බහුදින යාත්‍රා හිමි
හිමි අපේ රටේ මාළු අස්සන්න විශාල මාළු අස්සන්නක් ගෙනත් දෙන්න බහු දින යාත්‍රා කරුවන් මේ ඩීසල් මිලට මම එදත් පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නා මේ මිලට තෙල් ගහලා මුහුදු ගිහිල්ලා අල්ලන මාළු අස්සන්න තමන්ගේ ජීවිකාව පවත්වා ගන්න ප්‍රමාණවත් දැක්ලා උපාරට බල උද්ඝෝෂණ කළා තිබෙනවා අද බහු දින යාත්‍රා විශාල ප්‍රමාණයක් නැංගුරම් තොටුපළවල මම දන්නවා දිලිප් එදාරච්චි රාජ්‍යමතුමාවත් එක්ක ගෙවෙන වෙති බහු දින යාත්‍රා විශාල ප්‍රමාණයක් අද නැංගුරම් තොටුපළවල නතර කළා තිබෙනවා ඒ ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය ඒක කොහොමද අර්බුදයක් නෙවෙයි කියන්නේ ඒ වගේම මැයි මාසයේ සිට මේ දක්වා මේ මාස 5 ඇතුළත රුපියල් 95ට තිබු ඩීසල් ලීටරේ 123 දක්වා රුපියල් 28කින් ඒ කියන්නේ ඩීසල් රුපියල් 130කින් ඉන්ධන 130කින් තුනෙන් එකකින් වර්ධනය වී තිබෙනවා ඒ ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය ඈත ගම්වලට ගියොත් එදිනෙදා තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නමට සරලන ආදායම් මාර්ගය ඇරිලා තිබෙනවා කුඩා ව්‍යාපාර කඩාවැටලා තිබෙනවා ව්‍යාපාරවල යම් මධ්‍යම ව්‍යාපාර තිබුණා මේ ව්‍යාපාරවලට ආදායම අහිමි වී තිබෙනවා ඒ නිසා සමස්ත ආර්ථික අර්බුදයක් අපේ රටේ තිබෙනවා මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන එක කරුණු කීපයක් අතර එකක් අපේ නිෂ්පාදන කඩාවැටීම දෙක අපේ ආනයන අපනයන වලදපොල ඇති වී තිබෙන අර්බුදය තුන ආදායම් බෙදී යාමේ විෂමතාවය හතර රාජ්‍ය ආදායම අඩුවීම පහ අපේ රට ලෝකයේ වෙළඳපොලෙන් පංගුවක් අත්පත් කර ගැනීමට අසමත් වීම මම මේකින් එක පෙන්වන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා
ඕඩර් ප්ලීස් ගරු ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා මුලාසන්නට පැමිණවා ඇත
වර්තමාන නියෝජ්‍යමත්තුමා ඉවත් වී හිටපු නියෝජ්‍යමත්තුමා වාඩි වුණා හිටපු කතානායකතුමා
කොහොම වුණත් මම කියෙමින් හිටියේ දැන් පළවෙනි අර්බුදේ මේ රුපියල කඩාවැටීමේ අර්බුදේ දැන් තමුන්වහන්සේලා නිරන්තරයෙන් ඔප්පු කරන්න හදනවා ජාත්‍යන්තර වෙළඳ පොලේ නේ ඩොලරය ශක්තිමත් වීමේ හේතු කොටගෙන තමයි ලංකාවේ මේ රුපියල කඩාවැටෙන්නේ කියලා. ඒකේ යම් අර්ධ සත්‍යයක් තියෙනවා. හැබැයි ඒකේ මුළුමනින්ම සත්‍ය නෙවෙයි. ඩොලරයට සාපේක්ෂව යුරෝව කඩාවැටෙනවා. හැබැයි යුරෝවට සාපේක්ෂව රුපියල කඩාවැටෙනවා. ඩොලරයට සාපේක්ෂව පවුම කඩාවැටෙනවා. හැබැයි පවුමට සාපේක්ෂව රුපියල කඩාවැටෙනවා. ඩොලරයට සාපේක්ෂව බංග්ලාදේශයේ ඩකා මුදල් ඒකකයේ කඩාවැටෙනවා. හැබැයි බංග්ලාදේශයේ මුදල් ඒකකයට සාපේක්ෂව රුපියල කඩාවැටෙනවා. ඒ කියන්නේ මොකද්ද? එක් ප්‍රමාණයකට ඩොලරේ ස්ථාවර වීම අපේ රුපියල්ට යම් බලපෑමක් ඇති කරලා තිබෙනවා. හැබැයි එය පමණක්ද? තමුන්වහන්සේලා රට ඉදිරිපත් කරනවා නම් විදේ ඇමරිකන් එක්සත් ජනපදයේ විසින් ගනු ලබන තීන්දුව තීරණවල ප්‍රතිඵලයක් ලෙස මේ රුපියල කඩාවැටීම කියලා ඒක අර්ධ සත්‍යයක් මුළු සත්‍ය නෙවෙයි. එහෙමනම් වැඩිම අර්බුදයට මුහුණ දෙන්න ඕන යුරෝව මේ වෙලාවේ. මොකද යුරෝපා සංගමයෙන් එංගලන්ත ඉවත් වීම. ඒ වගේම පවුම යුරෝපා සංගමයෙන් එංගලන්ත ඉවත් වීම. මේ ආදි සාධක නිසා වැඩිම බලපෑමක් ඇති කරලා තිබෙන්නේ පවුමට සහ යුරෝවට. හැබැයි සිදුවී තිබෙන මොකද්ද? පවුමට සහ යුරෝවට සාපේක්ෂව අපේ රුපියල කඩාවැටීම් තිබෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන තත්ත්වය පමණක්ම නෙවෙයි. අපේ රටරම ආවේණික සාධක විශාල ප්‍රමාණයක් මේ රුපියල කඩාවැටීමට බලපෑම් ඇති කරලා තිබෙනවා. ප්‍රධාන සාධකේ මොකක්ද? අපේ ආනයන අපනයන වෙළඳපොළ ඇති වී තිබෙන අර්බුදය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටපු 1978 දී අපිට තිබුණ ආනයන අපනයන වෙළඳපොළේ ධන වෙළඳ ශේෂය අපේ ආනයන කරපු බහඬ අපනයන කරලා දැන් ආදායමෙන් ඩොලර් මිලියන 41ක අතිරික්තයක් අපිට තිබුණා. අපි පිටරට බහඬ අපනයන කරලා ලැබෙන ආදායමෙන් අපිට අවශ්‍ය බහන්ඩ ආනයන කරාට පස්සේ ඩොලර් මිලියන 41ක ඉතුරුවක් තිබුණා. අද මොකද සිදුවී තිබෙන්නේ? අද ආසන්න වශයෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටපු විශේෂයෙන්ම අපි දන්නවා අද අපේ රටේ ආනයන වේදම ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 20යි. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. දැන් තමුන්වහන්සේලා 78 ඉඳන් මේ අවුරුදු 40. 78 ඉඳන් මේ අවුරුදු 40 ඇතුළත අපේ ආනයන අපනයන වෙළඳපොලේ ප්‍රසාරණේ වෙනස 100% දක්වා වර්ධනය වී තිබෙනවා. වෙළඳ ශේෂය 100%යි. අපිට බහන්ඩ පිටරට විකුලාමන ඩොලර් බිලියන 10යි. පිටරට බහන්ඩ ආනයන කිරීම සඳහා ඩොලර් බිලියන 20යි. ඩොලර් බිලියන 10ක හිගයක් අපිට තිබෙනවා. වෙළඳ ශේෂයේ හිගයක් තිබෙනවා. තමුන්වහන්සේලා මේ වෙළඳ ශේෂයේ හිගය වර්ධනය කරන වරනකොට සමනය කරන්න තමුන්වහන්සේලා උත්තර නැහැ. ඉතුරු වෙන බිලියන 10 හොයාගන්න කොහොමද? ඒ ඩොලර් බිලියන 20 විතර ප්‍රමාණවත් අපිට බහන්ඩ ගෙන්වීම සඳහා විතරයි අපිට ඩොලර් බිලියන 20ක් ඕන. ආසන්න වශයෙන් ගත්තොත් අද අපිට වසරකට මේ වසරේ අපේ විදේශීය ණය වෙනුවෙන් ඩොලර් බිලියන 4ක් අවශ්‍ය වී තිබෙනවා. ඉදිරි වසර 3කට මේක අවශ්‍ය වෙනවා. ඉතින් අපිට බහන් ආනයන කරන්න ඩොලර් බිලියන 20ක් ඕන. විදේශීය ණය ගැනීම සඳහා ඩොලර් බිලියන 4ක් ඕන. අපිට වර්ෂයකට බහන් ගැන්වීමත් ණයගෙවීම සඳහා විදේශ ණයගෙවීම සඳහා පමණ ඩොලර් බිලියන 24ක් ඕන. හැබැයි අපිට බහණ්ඩ විකුල හම්බෙන ඩොලර් බිලියන 10යි. අපිට විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන් අර ඩොලර් බිලියන 7.1යි හම්බෙලා තියෙන්නේ. ඒතකොට ඩොලර් බිලියන 17.1යි. තව 1.9ක් වගේ හම්බෙනවා සංචාරක ව්‍යාපාරේ. ඔක්කොම එකතු කරපුවාම ඩොලර් බිලියන 19යි. සංචාරක ව්‍යාපාරෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් සහ අපේ අපනයන ආදායම ඔක්කොම එකතු කරොත් ඩොලර් බිලියන 19යි. හැබැයි අපි ඇස් ඉදිරිපිට රවුම් ඉලක්කමක් තියෙනවා. බහණ්ඩ ගැනීම සහ ණය ගෙවීම සඳහා පමණ ඩොලර් බිලියන 24ක් ඕන. ඒ නිසා මේ වසර ආරම්භයේදීම අපිට ඩොලර් බිලියන 5ක හිගයකින් අපි මේ වසර පටන් ගන්න. ඩොලර් බිලියන 24ක අවශ්‍යතාවයක් එනකොට අපිට සපුර ගන්න සුදු වෙලා තියෙන ඩොලර් බිලියන 19යි. අපේ සැපයීම ඩොලර් බිලියන 19, අපේ ඉල්ලුම ඩොලර් බිලියන 24යි. සරල ආර්ථික විද්‍යාව සැපයීම අඩු වෙලා තිබෙනවා, ඉල්ලුම වැඩි වෙලා තිබෙනවා, ඩොලරේ මිලි ඉහළ යනවා. මේක සරල ආර්ථික විද්‍යාව. මේ ට්‍රම්ප්ගේ ප්‍රශ්න හරි ඇමරිකන් එක්සත් ජනපදයේ ප්‍රශ්න නෙමෙයි. ඩොලර් බිලියන 24ක් අපිට අවශ්‍ය වෙනකොට ඩොලර් බිලියන 19 නම් අපේ ඉපැයීමක් හිටිර තිබින්නේ. අපිට ඩොලර් බිලියන 5ක නම් අපේ ආර්ථිකේ පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඩොලරේ ඉහළ යන එක වළක්වන්න බෑ. දැනුත් මේ රුපියල මේ ප්‍රමාණයෙන් ආරක්ෂා කරගෙන තිබෙන්නේ. මහා බැංකුව තමන් සතුව තිබෙන විදේශ සංචාර නිදහස් කරලා. මේ වෙනකොට මහා බැංකුව ඩොලර් මිලියන 184ක් මේ වසරේ. මේ වසරේ විතරක් ඩොලර් මිලියන 184ක් නිදහස් කරලා තිබෙනවා රුපියල ස්ථාවර කරගැනීම වෙනුවෙන්. තව දුරටත් තමුනාසලම ස්ථාවර කිරීම සඳහා සමත් උනේ නැත්නම් අනිවාර්ය ලෙස දෙසැම්බර් මාසයේ අග වෙනකොට ඩොලරයක් වෙනුවෙන් ගෙවි යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 200ට ආසන්න වෙනකම් වළක්වන්න බෑ මම මද කියන තමුනාසලට. මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකද්ද පතුලේ තිබෙන කුමක්ද මේ? පතුලේ තිබෙන කුමක්ද? එකක් අපිට බැරි වුණ අපේ ආනයන වියදම පාලනය කරගන්න. අනිත් එක අපිට බැරි වුණ අපේ අපනයන ආදායම් වර්ධනය කරගන්න. 1977 දී ගරු සභාපතිතුමනි 1977 දී 77 අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ තේ රබර් පොල්. හැබැයි ගරු කතානායකතුමනි හැමදාමත්ම එකට තියෙන්නේ නැහැ. ලෝක වෙළඳපොළ වෙනස් වෙනවා. ඒ ලෝකයේ සිද්ධ වෙන අලුත් වෙළඳපොළ ගැන කල්පනා කරලා ලෝක වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න අපි සමත් වුණේ නැහැ. එදා අපිට තේ වෙළඳපොළ තේ වෙනුවට කෙන්යාන රටවල තේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තේ වෙනුවට විකල්ප බීම වර්ගෙන්න පටන් ගත්තා. දැන් ලෝකයේ තේ වෙළඳපොළ ඇකුළුණා. පොල් අපිටත් මතු වුණා. රබර් වෙන කෘතිම රබර් ආවා. එනිසා අපි සාම්ප්‍රදායික ආනයන අපනයන බොහෝක මත තමයි අපි රඳා පැවතුනේ. අපිට බැරුණු ලෝකයේ සිද්ධ වෙන නම් වෙනස්කම් මත විශේෂම ලෝකයේ වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් ලෝකයේ බහණ්ඩ වෙළඳපොළ තිබෙනවා. අනිත් එක ලෝකයේ ශ්‍රම වෙළඳපොළ තිබෙනවා. අපි ලෝකයේ බහණ්ඩ වෙළඳපොළුත් අයි වෙලා තිබෙන්නේ ලෝකයේ ශ්‍රම වෙළඳපොළුත් අයින් වෙලා තිබෙන්නේ. අපිට බැරුණා 2020 දී ලෝකයේ ශ්‍රමිකයා කවුද? ඉල්ලන ශ්‍රමිකයා කවුද කියලා තමුන්වහන්සේලට ප්‍රතිපත්තියක් හදන්න බැරුණා. අදත් තමුන්වහන්සේලාගේ ලෝකයේ ලංකාව සපයන ශ්‍රමිකයා කවුද? ගෙදර උයන්න. එහෙම නැත්නම් වඩු වැඩ කරන්න. එහෙම නැත්නම් තීන්ත ගන්න. එක ඩ්‍රයිවර් වැඩ කරන්න. එක කොන්ක්‍රීට් අනන්න මැද පෙරදිග. ඔන්න තමුන්වහන්සේලා ලෝක වෙළඳපොළ අත්පත් කරගත්ත පංගුව. හැබැයි ලෝකයේ ශ්‍රම වෙළඳපොළ වෙනස් වෙනවා. නව ශ්‍රම වෙළඳපොළවල් ඉල්ලනවා. ඒ සඳහා දැක්මත් තිබුණා තමුන්වහන්සේලා. විශේෂම ගත්තොත් අද ලෝකයේ විශාල ශ්‍රම වෙළඳපොළක් සම්පූර්ණ කරන තොරතුරු තාක්ෂණය. අද ඉන්දියාව ගත්තොත් ඉන්දියාව ලෝකයේ සෑම මුදුකාංග පද්ධති නිර්මාණය කරන සමාගමකම Google වේවා HP වේවා මේ අධි ප්‍රධාන සමාගම්වල ඉහළම තනතුරු වල ඉන්නේ ඉන්දියානුවන්. ඔවුන් දැනගෙන හිටියා ලෝකයේ එක යුගයකදී ශ්‍රම වෙළඳපොළ වෙනස් වෙනවා කියලා. හැබැයි තමුන්වහන්සේලා සමත් වුණාද? ලෝකයේ සිද්ධ වෙන නව ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය වෙන නිර්මාපකයෙක් හැදුවද? ලැජ්ජ වෙන්න ඕන තමුන්වහන්සේලා. තොරතුරු තාක්ෂණයේ 20ක් හැටියට උසස් වලට අතුලත් කරේ 2014. තොරතුරු තාක්ෂණ විප්ලවයන් ගැන කතා කරන 1960 දශකේ. 60 දශකයේ තොරතුරු තාක්ෂණ විප්ලවයන් ගැන කතා කරනවා. තමුන්වහන්සේලා උසස් වලට තොරතුරු තාක්ෂණ විෂයක් හැටියට දාන්නේ 2014. තමුන්වහන්සේලා යල් පැනපු නායකයෝ. ලෝකේ ගැන අලුත් දැක්මක් නැති නායකයෝ. ලෝකේ සිද්ධ වෙන නව පරිවර්තන ගැන කල්පනා කරලා, ලෝකේ ශ්‍රම වෙළඳපොළ වෙනස්කම්, ලෝකේ බහණ්ඩ වෙළඳපොළ වෙනස්කම් ගැන කල්පනා කරලා, නව බහණ්ඩයක් ලෝක වෙළඳපොළට හඳුන්වා දෙන්න, නව ශ්‍රමයක් ලෝක වෙළඳපොළෙන් අත්පත් කරගන්න අසමත් වුණා. තමුන්වහන්සේලා සිද්ධ වුණේ මොකද්ද? ලෝක වෙළඳපොළ අපේ පංගුව ඇකුළුණා. තමුන්වහන්සේලා කල්පනා කර එක පැත්තකින් මොකද්ද? හැම වෙලාවෙම ලෝකෙන් බහණ්ඩ ආනයන කරමින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ආනයන වියදම ඩොලර් බිලියන 20ක වර්ධනය වුණා. ඒ විතරක් නෙවෙයි. තමුන්වහන්සේලා අපේ රටේ නිෂ්පාදන කඩාවැට්ටුවා. දැන් කල්පනා කරලා බලන්න මාගාව තිබෙනවා 2017 වසරේ අලගෙනලා තියෙන ඩොලර් මිලියන 36ක වියලි මිරිස් ගෙනත් තියෙන ඩොලර් මිලියන 52ක ලුකු ලුණු ගෙනත් තියෙන ඩොලර් මිලියන 79ක රතු ලුණු ගෙනත් තියෙන ඩොලර් මිලියන 8ක බඩිරුම් ගෙනත් තියෙන ඩොලර් මිලියන ඩොලර් මිලියන 53ක මුංගට ගෙනත් තියෙන ඩොලර් මිලියන 15ක කඩල කුරක්කන් ගෙනත් තියෙන ඩොලර් මිලියන 1ක කෞපි ගෙනත් තියෙන ඩොලර් මිලියන 4ක සියවලා ගෙනත් තියෙන ඩොලර් මිලියන 0.2ක ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 248.2ක මේව නිෂ්පාදනය කරන්න බැරි බහණ්ඩද මේ? බඩිරුම් කෞපි කුරක්කන් අපි පොඩි කාලේ හිතන් හිටියේ කුරක්කන් තියෙන ලංකාව විතරයි කියලා. බලනකොට කුරක්කන් පිට රටනොත් කියන ආර්ථික හැකියුන් තමුන්වහන්සේ. නිෂ්පාදනය කඩාවැටුවා. අඩුම තරමේ අත්‍යවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරන්න බැරි පාලකිනු තමුන්වහන්සේලා. අවුරුදු 70ක යනවනේ මොකද උනේ කඩල ගේනවනේ මුංගට ගේනවනේ කවුපි ගේනවනේ කවුපි ගේනවනේ කුරක්කන් ගේනවනේ බඩිරින් ගේනවනේ ලුණු ගේනවනේ මිවිලි මිරිස් ගේනවනේ මොකද අද ප්‍රාර්ථිකේ නිෂ්පාදන කඩවට ලුණුත් ගේනවා තමුන් වහන්සේලා රට වටේ මුහුද තිබෙනවා ලුණු තානනක රාජ්‍යකරණ තමුන් වහන්සේලා නිර්මාණය කරේ ඉසි කොහෙද ඒ නිසා අපිට ඩොලර් බිලියන 20ක් වැය වෙනකොට මේ ඩොලර් බිලියන 20න් අඩුම තරමේ ගරු හිටපු නියෝජක කතානායකතුමා අඩුම තරම අපිට පුළුවන්කම තිබුණා ඩොලර් බිලියන 2ක්වත් අපේ ආණ නිවේදන් අඩු කරගන්න පුළුවන් මේ නිෂ්පාදනයට පණ පොවලා තමුන් වහන්සේලා පණ පෙව්වේ නේ එනිසා මොකද්ද වුනේ අපේ සියලු නිෂ්පාදන කඩාවැට්ටුවා කඩදාසි නිෂ්පාදනේ රෙදිපිලි නිෂ්පාදනේ තුනිලෑලි නිෂ්පාදනේ කිරිපිටි නිෂ්පාදනේ මේ සියල්ල කඩාවැටලා තිබෙනවා ඒ සියල්ල කඩාවැටලා සියල්ල ආණයනේ මතර රඳාපවතින රාජ්‍යයක් නිර්මාණය කරා තමුන් වහන්සේලා හිටියේ ඇමරිකාව යාළුව එක්සත් ජනපදයේ යාළුව සුද්දෝ ඊටමත් හොඳ මිත්‍රෝ අපි අර්බුදයට පත් වුණා උදව් කරන්නේ නැහැ ඒගොල්ලන්ට ඉතින් වෙළඳපොළ අවශ්‍යතාවයෙන් විතරයි අපේ රටේ මොනතරම් ප්‍රමාණ සම්පත් උණ්ඩ අතර ගන්න පුළුවන්ද මොනතරම් ප්‍රමාණයක් අපේ රටේ වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන්ද අපේ රටේ ඒ සඳහා අවශ්‍ය වෙන දේශපාලන හසුරවන්න පුළුවන්ද කියන එක විතරයි තමුන් වහන්සේලාගේ මිත්‍රෝ ඔවුන් උදව්වට එන්නේ නැහැ මතක තබා ගන්න නිසා තමුන් වහන්සේලා තිබුණ දැක්මක් හද යුතු තිබුණා අපේ රටේ නිෂ්පාදනය වර්ධනය කරන්න ඒ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා දැක්මක් තිබුණේ මේක තමයි මේ අර්බුදයේ යටින් තිබෙන්නේ දෙක ගරු නියෝජක තානායක අපිට ඉතාමත් වැදගත් ඩොලර් උත්පාදනය කරන මධ්‍යස්ථාන තිබුණා අපි ඩොලර් උත්පාදනය කරන මධ්‍යස්ථාන වලට මොකද්ද අපිට තිබුණ සපුගස්කන්ධි තෙල් පිරුව තෙල් පිරිපහදුව සමග විශේෂම ඒ අතුරු නිෂ්පාදන හැටියට අපිට පොහොර නිෂ්පාදන යූරියා නිෂ්පාදන ගාරයක් තිබුණා රනිල් වික්‍රමසිංහ බටලන්ද වදකාගාරය කියලා කිව්වෙ මොකටද බටලන්ද වදකාගාරය කිව්වෙ පොහොර ෆැක්ටරියට එතන තිබුණේ පොහොර කර්මාන්තශාලාව 1981 පාකිස්තානයට මෙට්‍රික් ටන් 50000ක යූරියා යවනවා අපි 1981 දී යූරියා යවන මෙට්‍රික් ටන් 50000 පාකිස්තානයට අපිට මියන්මාරය සමග දීපාර්ශ්වික ගිවිසුමක් තිබුණා අපි යූරියා යවන්න මියන්මාරයට දැන් අපි යූරියා යවපු මිනිස්සු හැබැයි තමුන් අසල මොකද කරේ පොහොර කර්මාන්තශාලාව වහලා දැම්මා අද යූරියා ඇටයක් නිෂ්පාදනය කරන්න තිය රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබුණා ඒ වෙනුවෙන් ඩොලර් අපේ වැය වෙනවා ඒ විතරක් නෙවෙයි අපිට තව විශාල ඩොලර් රුල්පත තිබුණා කොතනද තෙල් සංස්ථාව සතුව තිබුණා නැව් වලට තෙල් ගහන්න නැව් වලට තෙල් ගහපුවම ගරු සභාපතිතුමනි අපිට ලබා දෙන්නේ ඩොලර් එහෙනම් තෙල් සංස්ථාවට වැඩිම ලාභය උපද්දුනේ නැව් තෙල් අංශය නැව් තෙල් අංශය මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කරේ නැව් 2001 2003 කාලේ නැව් තෙල් අංශය මෙරයින් සර්විස් කළ සමාගමක් බවට පරිවර්තනය කරලා ඒක ඉන්දියානු අයෝ සමාගමට වික්කා එතන තමයි තෙල් උත්පාදනය කරේ මට මතකයි වාස්තු වෙනානක්කාර මෙතුමෙතුළු කණ්ඩායමක් ගිහලා නඩු දාලා මේ මෙරයින් සර්විස් එක නැවත ශ්‍රී ලංකා රජයට පවරගත විකුණුපු වැරදි කියලා ශේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නා මේ විකුණුපක වැරදි කියලා ඒ නිසා නැවත නැව් තෙල් අංශයේ තෙල් සංස්ථාට ලබා ගත යුතු තිබුණා එය ඉතාම ඩොලර් උත්පාදනය කරන තැනක් නඩු තීන්දුවකින් විකුණුපක වැරදි කියලා තෙල් සංස්ථාවට නැවත අත්පත් කර ගැනීම සඳහා අවස්ථාව ලැබුණා හැබැයි නඩු තීන්දුව දුන්නා පස්සේ කෝප් වාර්තාවත් පදනම් කරගත්ත ඔබතුමාට මතක ඇති කෝප් වාර්තාවෙත් ලියුණා මෙරයින් සර්විස් ආයතනය IOC සමාගමෙන් විකිණීම් පිළිබඳ සිදු වෙච්ච වංචාව පිළිබඳව ඔව් ජෝන් කීල්සට සමා වෙන්න ජෝන් කීල්සට විකුණනකොට ඉන්නේ මිලින්ද මොරගොඩලා සහ ජෝන් කීල්සට අලුත් ඥාතිකමක් ඇති වුණා ඒකට දීපු දෑවද්ද මේක මිලින්ද මොරගොඩ තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමති මිලින්ද මොරගොඩගේ පවුලයි ජෝන් කීල්සගේ පවුලයි අතර ඥාති සබඳකමක් ඇති වුණා අලුත් විවාහයක් නිසා අන්නේ විවාහයට දෑවද්දලස තමයි මෙරයින් සර්විස් එක ජෝන් කීල්සට දුන්නේ මේක ඇත්ත සිද්ධු වුණේද අන්නේ විකිනීමට එරෙහිව උසාවියේ නඩු තීන්දුවක් ගත වාසුදේව නානකාර මැතිතුමා කණ්ඩායම ගිලා කෝප් වාර්තාව පදනම් කරගෙන ඒ වාර්තාවෙන් නැවත ගතට පස්සේ මොකද උනේ නැවත මරයින් සර්විස් එක ආණ්ඩු තියාගන්න ඕනට මොකද කරේ කැල්ටෙක්ස් ලටයි ජෝ මේ ජෝන් කීල්සටයි ඊට පස්සේ මැක්ලර සමාගමට ආයෙ දුන්නා මේක ඉතින් අපි තෙල් අපිට ඩොලර් උත්පාදනය කරන තැන තමුන අසල විකුණනවා මෙතන අපිට ඩොලර් ආපු උල්පත අද ඩොලර් නැහැ කියලා කියගන්නේ මේව තමයි තමුන අසල ගත්ත වැරදි තීන්දුව ඒ වගේම කොළඹ වරාය අපිට විශාලස ඩොලර් උත්පාදනය කරන තැන කොළඹ වරාය අද ගැඹුරුම නැවෙන්න පුළුවන් තැන තමයි දකුණු කොළඹ සංවර්ධනය කරන තැන දකුණු කොළඹ වරායට තමයි අද මීටර 18කට වඩා ගැඹුරු නැව් ගේන්න පුළුවන් එකම වරාය එකම ජටිය තියෙන එතන අපි මොකද කරේ දකුණු කොළඹ ජටිය වික්ක CICT සමාගමට අපි ගිහලා හම්බන්තොට නැවෙන්න එතනක වරායක් හදුවා අතන වරාය හදුවා චීනා අද ගියා වෘද්ද විතරක් CICT සමාගම උත්පාදනය කළ තැන බහලු මුවමාරුවෙන් ඩොලර් මිලියන 134 මට තබා ගන්න ඩොලර් මිලියන 134 අයි CICT ජටිය චීන සමාගමට විකුණ දකුණු ජටිය උපයනවා එතකොට අපේ ඩොලර් උත්පාදනය කරන තැන් තමුන්වාසලා විකුණලා දැම්ම අපිට ඩොලර් ලබා ගන්න පුළුවන් තැන් විකුණලා දැම්ම ඒ අර්බුදය අද විශාල ඩොලර් හිගයක් නිර්මාණය වෙන්න හේතු සාධක වෙලා තිබෙනවා එක පැත්තකින් අපිට ලෝක වෙළඳපොළේ ඩොලර් ප්‍රමාණයක් අත්පත් කරගන්න බැරි වුණා වෙළඳපොළ අත්පත් කරගන්න දෙක ලෝකයේ ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න බැරි වුණා තුන අපේ ඩොලර් පිටරට ගලාගෙන එක වළක්වීම සඳහා නිෂ්පාදනය වර්ධනය කරගන්න බැරි වුණා නිෂ්පාදන කඩවැට්ටුවා හතර අපිට ඩොලර් නිෂ්පාදනය කරපු තැන් ටික විකුණලා දැම්මා මෙන්න ප්‍රතිඵලය මේ ප්‍රතිඵලය තමයි අද මේ ඩොලරේ කඩාවැටීමට ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීමට බලපාලා තිබෙනවා. එමුණත ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නෙවෙයි. රට ආර්ථිකයක් එන්න ඕන මොකද? ඕවා අපිට අලුත් කතා. අලුත් කතා නෙවෙයි ඕවා අපිට පරණ කතා. අපි ඕන තරම් කියලා දෙන දේශපාලන වේදිකාවේ. තමුන් වාසල හතර දින ආර්ථිකය මොකද්ද? ඇමරිකාවට හෙමිරිස්සාවක් හැදුනොත් ලංකාවට නියෝමෝනියාව හැදෙන ආර්ථිකය. එහෙම ආර්ථික අපිට හදලා වැඩක් නෑ. අපි හදන්න ඕනකම තියෙන්නේ මොකද්ද? ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකය. තමුන්වාසල මොකද්ද කියන්නේ? ඉරානයේ ප්‍රශ්නයක් ආපුවම අපිට අර්බුදේ. ඇමරිකාවේ ප්‍රශ්නයක් ආපුවම අපිට අර්බුදේ. අපි ආර්ථිකයක් හදන්න ඕන කුමකටද? පාලනය ඕන මොකටද? ආණ්ඩුව ඕන මොකටද? ආර්ථික දැක්මක් ඕන කුමකටද? ලෝකේ කවර තත්වයක් නිර්මාණය වුණත් ඒ ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකය ගොඩනැගීම තමයි පාලකයන්ගේ වගකීම. නැත්නම් ඇමරිකාවේ ට්‍රම්ප් බැන බැන ඉන්න, ඉරානයට බැන බැන ඉන්න, ඉරාකයට බැන බැන ඉන්න, ඒකට පාලකයෝ ඕනද? ඒක ලෝක ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඕන රටක ආර්ථිකයක් ගොඩනැගී හැකි වන්නේ කෙසේද? ඕනෑම තත්වයක් ඇතුලේ ඔරොත්තු දිය හැකි ආර්ථිකය. අද ගරු කතානායකතුමනි, විශේෂම ගොඩනැගිලි නිර්මාණයේදී විශාල සාකච්ඡාවක් තිබෙනවා. අද ගොඩනැගිලි නිර්මාණයේදී වැඩිපුර අවධානය යොමු කරන්නේ ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි ගොඩනැගිල්ලක් හදන්න ඕන කියලා. එය ඒ සුනාමියක් වෙන්න පුළුවන්, එය අධික රස්නේ වෙන්න පුළුවන්, එය අධික සීතල වෙන්න පුළුවන්, එය භූමිකම්පාවක් වෙන්න පුළුවන්. මේ ඕනෑම තත්වයකට මුහුණ දෙයක ගොඩනැගිල්ල. අන්න ඒ වගේ තමයි අපි ආර්ථිකය ගොඩනගන්න ඕන. විය හැකි ඕනෑම තත්වයකට මුහුණ දෙයක ආර්ථිකයක් අපි ගොඩනගන්න ඕන. එහෙම ආර්ථිකය ගොඩනැගීමේ කිතරව මේකට විසඳුම හොයන්න බෑ. තමුන්වාසලක අසමත්. දැන් මංගල සමරවීර මුදල් අමාත්‍යතුමා මොකද කිව්වේ? විශාල වාහන ආනයන නතර කරන්න කිව්වා. තමුන්වාසස් කෙටි කාලන පියවර කෙටියට ආනයන සීමා කිරීම සඳහා යම් පියවරක් අරන් තිබෙනවා. හැබැයි තමුන්වාසල සාධාරණ අයිතියක් තියෙනවා ආනයන සීමා කිරීම සඳහා තීන්දුවක් ගන්න. මේ කිසි අමතිවරේ තමන්ට ලැබුණු අමාත්‍යංශයේ අමාත්‍යංශර ගිහිලා ගත්තා හැම වාහනයක්ම ගත්තේ ලක්ෂ 440ට වඩා වැඩි වාහන. ඒතර ඇමතිවරු එහෙම නෙමෙයිද? පරිපූර්ණ කැස්තමෙන්තු ඇති තරම්ද මම මේ පාර්ලිමේන්තුවට? අධිකරණ අමාත්‍යංශර වාහන ගන්න තොරතුරු මොකද්ද ගත්තේ හැම අමාත්‍යංශකටම වාහන ගන්නකොට තමුන්වාසෙලා ලක්ෂ 440ක්ම වාහන තමයි පරිපූර්ණ කැස්තමෙන්තු හරහා ගත්තේ. ඒ නිසා ගත හැකි මිල අධිකම සුපරිම වාහනය අරගෙන සාමාන්‍ය මිනිසුරු කියන මරුටික නතර කරපන්. සාමාන්‍ය මිනිසුරු කියනවා වැගනාරක නතර කරපන්. මොකද්ද මේ කියන කතාව? තමුන්වාසල කියන සාධාරණ අයිතියක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට අයිතියක් තියෙනවද කියන්න ජනතාවට සුඛෝපභෝගී වාහන ආනයන කරන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහ මහතා කාර් දෙකක් ආනයන කරා. මෙන්න තියෙනවා පරිපූර්ණ කැස්තමේන්තුව දැම්ම කොච්චරද? ලක්ෂ 5093යි. ආසන වශයෙන් ගත්තොත් කාර් එකක් ලක්ෂ 3000යි. ලක්ෂ 3000 කාර්. සමහර දවස් වලට අරලිය ගහ මන්දිරේ නම් පාර්ලිමේන්තුවට තියෙන හෙලිකොප්ටරි. අරලිය ගහ මන්දිරේ නම් පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරි ඇවිල්ලා කාර් එකක් ගන්න රුපියල් 3 ලක්ෂ 3000ක් දීලා මිලියන 300යි. තමුන්වාසල අනුමත කරනවා දේවා. මෙහෙම නායකයන්ට මෙහෙම ඇමතිවරුන්ට රටේ ජනතාවට සාධාරණයක් කියන්න පුළුවන්ද? ඔගොල්ලෝ ආනයන සීමා කරන්න, ඔගොල්ලෝ සුඛෝපභෝගී වාහන අඩු කරන්න, එහෙම කරන්නේ නැහැ. තමුන්වාසලගේ ඇමතිවරු හොයලා බලන්න මේ පාර්ලිමේන්තුවට. මම ඉල්ලා හිටන අගමැතිවරයාගේ අද නෑ ලංකාවේ. නමුත් අගමැතිවරයා පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන්න. ඇමතිවරු විදේශගත වෙච්ච ප්‍රමාණය, විදේශගත වෙනකොට ගෙනිච්ච ප්‍රමාණය, ඒ විදේශගත වෙච්ච වියදමේ ප්‍රමාණය සහ ලැබිච්ච ප්‍රතිලාභ. ගොඩක් ඇමතිවරු මොකද දෙන්නේ ඔබතුමා දන්නව? පාර්ලිමේන්තුව ගොඩක් නැත්තේ පිටරට ඉන්නේ. කැබිනට් මණ්ඩලයට එන්නේ නැත්තේ පිටරට ඉන්නේ. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඇමතිවරු අද තමන්ගේ සුඛ විහරණ සහිත ජීවිත ගත කරන්න තමන්ගේ තනතුරු උපයෝග කරගෙන තිබෙනවා. සතියක් පාර්ලිමේන්තුව, සතියක් පිටරට. ආයෙ පිටරට, ආයෙ පාර්ලිමේන්තුවේ. මේම තමයි බහුතරයක් ඇමතිවරු. ඒකනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් තමුන්වාසල සුඛ විහරණ සහිත ජීවිත ගත කරමි. ජනතාවට කියන මොකද්ද? පටිතද කරගන්න. ආනයන සීමා කරන්න. යුක්තිසහගත සදාචාරාත්මක අයිතියක් නැත තමුන්වාසලට ජනතාවගෙන් එහෙම ඉල්ලීමක් කරන්න. තමුන්වාසල ඉතාමත් කැතපන්නේ, සුපිරිපන්නේ සුඛ විහරණ සහිත ජීවිත ගත කරමි. ජනතාවට කියන්නේ කොහොමද ආනයන සීමා කරන්න කියලා? ජනාධිපතිවර මේලඳගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මන්ත්‍රණ මතන්න. කී දෙනෙක් කරගෙන ගියාද? මෙයා අර්බුදයක් තියෙන වෙලාවක රටේ ඩොලර් නැහැ කියලා කියනවා. ආසන්න වශයෙන් දැන්ට වාර්තා විතරම 63යි. 63යි සමහර මාධ්‍ය වේදිකා ගෙවලා තියෙන ලක්ෂ 4ක් මුදල් වලින්. ඒ කියන්නේ ගමන් වියදම්, ටිකට් වියදම් අර හෝටල් ගාස්තු වලින් ලක්ෂ 4ක් අතට දීලා තිනවා. පොකට් මනි ලෙස. මොකද මේ කරලා තිබෙන්නේ? ඉතින් තමුන්වාසල හිතනවා ජනාධිපති මාධ්‍ය ඒකකයක් තිබුණා, මාධ්‍ය ඒකකේ අරගෙන ගිහිල්ලා මෙවැනි අවස්ථාවක මාධ්‍ය ඒකකෙන් කරන්න ඕන අවශ්‍ය දේ ටික එවන එක. ගිහිල්ලත් ඒක තමයි කරන්නේ. ගිහිල්ලත් කරන්නේ මාධ්‍ය ඒකකෙන් එවන එක තමයි දාන්නේ. ඒකට දාන්න තව මාධ්‍ය ඕන. රටේ අර්බුදයක් තියෙන වෙලාවක මම දැක්ක සමහර ස්වාමීන් වහන්සේලාත් අරගෙන තිබුණා. ස්වාමිනාසල පිළිවෙඳ භක්තිය අපිට තිබෙන එක වෙනම දෙයක්. උන්වහන්සේලාට වන්දනාමාන කරගෙන මේ සඳහා අවස්ථා හදලා දෙන්නේ. ඒක ආණ්ඩුක වගකීම. හැබැයි එක්සත් ජාතික සංවිධානයට අරගෙන මොකටද? කවුද ගෙවන්නේ මේ සල්ලි? ජපානයට අරන් ගියා මොකටද සල්ලි? දැන් තමුන්වහන්සේ සාධාරණ අයිතියක් තියෙනද මිනිස්සුන්ට සරල ජීවිතයක් ගත කරන්න කියලා ඉල්ලන්නේ? ආනයන සීමා කරන්න කියලා ඉල්ලන්නේ? මම දැක ජපානයට සමහර ස්වාමිනාසල එක්කගෙන යනවා. සමහර වංචාවට හිරේ ඉන්න ඕන මිනිස්සු එක්කන් ගියානේ. එක සතියක් ජනාධිපතිත් එක්ක ජපානේ, ඊළඟ සතේ රිමාන්ඩ් එකේ පොල්ගම්පල. මෙහෙම මිනිස්සු තමුන්වාසලා මහා ජනගේ සල්ලි නැති කරන, විනාශ කරන පාලකයන්. ඒ නිසා ඩොලර් හිගයක් ඇති වෙන්න තමුන්වහන්සේලාට කිසිසේත්ම සාධාරණ යුක්ති සහගත අයිතියක් නැහැ. ජනතාවට කියන්න කාර් එක අඩු කරන්න, මේවා ටික අඩු කරන්න, ලීසින් එක ගන්නකොට මොකද මේ ණයවර ලිපි ගන්නකොට 100ක් මුදල් බඳින්න සාමාන්‍ය ජන සියලු බැරියර් දානවා. සියලු බාධා හදනවා. හැබැයි තමුන්වහන්සේලා එකකට සූදානම් නැහැ. අද තමුන්වහන්සේලා කියත් යන්නේ ගුවන් යානය යන පුළුවන් සුප්‍රීම පන්තියේ වැඩිම ටිකට් එක අරගෙන. අද කරු සභාපතිතුමන හොයලා බලන්න කටුනායක එයාපෝට් එකේ. දැන් මේ වෙනකොට අමතර කී අපිට රටින් නෝද කියලා. ඒගොල්ලන් එක කී දෙනෙක් ඉල්ලන්නේ නෝද කියලා හොයලා බලන්න දැන්. කොච්චර මුදල්ද මේ? තමුන්වහන්සේලා එහෙම රටක් හදන්නේ. ඒ නිසා තමුන්වහන්සේලා කිසි සාධාරණ යුක්ති සහගත අයිතියක් නැහැ ජනතාවට පරිතද කරගන්න කියලා කියන්නේ. ඊළඟ තමුන්වහන්සේලා ඊළඟ ආර්ථික පය මාර්ගය මොකක්ද? දැන් මේ අරමුදේ නිර්මාණය වුණේ තමුන්වහන්සේලා 78 ඉඳන් පටන් ගන්නලද මේ ලිහිල් කරන්නේ. ලෝකේ ලිහිල් කරන්නේ කියලා එකක් නැහැ, ඒක බොරුවක්. ලෝකෙ කිසි එකක් ලිහිල් කරන්නේ කරන්නේ නැහැ. ඉන්දියාව ලිහිල් කරන්නේ කියලාද කියන්නේ? ඉන්දියාවට පිටරටින් කිරිපිටි ආනයනය කරන සියලුසික බද්දක් තියෙනවා. බීජ ආනයනය කරන විශාල බද්දක් තිබෙනවා. හැම රටක්ම ලිහිල් කරන්නේ කියලා තිබෙන තමන්ගේ නිෂ්පාදනය ආරක්ෂා කරගන්න. තමන්ගේ නිෂ්පාදනය ශක්තිමත් කර ගැනීම සඳහා තමයි ලිහිල් කරන උපයෝග කරගෙන තිබෙන්නේ. තමන්ට නැති තාක්ෂණයේ ඉඳ ලිහිල් කරන උපයෝග කරගෙන තිබෙනවා. තමන්ට නැති ප්‍රාග්ධනයේ ඉඳ ලිහිල් කරන උපයෝග කරගෙන තිබෙනවා. ඉන්දියාව ලිහිල් කරන උපයෝග කරගත්ත මොකටද? ලේලන් කම්පැනි යනකොට ඉන්දියාවට ඒගොල්ලෝ ලිහිල් කරා. හැබැයි අශෝක් එක්ක එකතු වෙලා අශෝක් ලේලන් හදන්න කිව්වා. එහෙමයි ඒගොල්ලෝ ලිහිල් කරන කරේ. ඒගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණය ගේන්න ඒගොල්ලෝ යම් ප්‍රමාණයකට වෙළඳ පොලේ ලිහිල් කරන එකට ලක් කරා. හොන්ඩා කම්පැනි යනකොට ජපානෙන් ඉන්දියාවට හීරෝ කම්පැනි එක්ක එකතු වෙලා හීරෝ හොන්ඩා හදන්න කිව්වා. ලිහිල් කරනයක් කරා. හොන්ඩා තාක්ෂණය ගේන්න ඕන ඉන්දියාවට. අපි මොකද්ද කරේ? තමුන්වහන්සේලා එක තාක්ෂණයක් ගෙනවදලු තාක්ෂණයක්. මට කියන්න 1978 න් පස්සේ නව තාක්ෂණ කර්මාන්තශාලාව ගෙනාවේ මොකද්ද? අලුත් තාක්ෂණයක් ගෙනාවේ මොකද්ද? ලෝකේ තාක්ෂණ විශාල පරිවර්තනයක් වුණා. ඒ කිසිවක් ගැන තමුන්වහන්සේලා ලිහිල් කරන උපයෝග කරගත්තේ නැහැ. තමුන්වහන්සේලා ලිහිල් කරන උපයෝග කරගත්තේ අපේ රටේ තිබුණු සමස්ත නිෂ්පාදන කඩාවටන්න. ඒක නෙවෙයිද සිද්ධු වුණේ? අපේ රටේ තිබුණු නිෂ්පාදන ෆැක්ටර් සීනි කර්මාන්තශාලා ටික කඩවැටෙනවා. කිරිපිටි කර්මාන්තශාලා කඩවැටෙනවා. තුල්ලිරිය මත්තයකට පූකොට රෙදි කර්මාන්තශාලා ටික වැටෙනවා. ගින්තොට තුනිලෑලි සංස්ථාව කඩවැටෙනවා. ඇඹිලි පිටියේ කඩදාසි කමල කඩවැටෙනවා. කන්තලේ සීනි කර්මාන්තශාලා කඩවැටෙනවා. හිඟුරාණ සීනි කර්මාන්තශාලා කඩවැටෙනවා. එළවපත්තේ උළු කම්මල කඩවැටෙනවා. දන්කොට පිඟන් සංස්ථාව කඩවැටෙනවා. මාතලේ පිඟන් කම්මල විකුණලා දැම්මා. පිළියන්දල පිඟන් සංස්ථාව කඩවැටෙනවා. මේකනේ සිද්ධ වුණේ. තමුන්වහන්සේලා කිසි දෙයක් නිෂ්පාදනය කරන්න නැතු පාලකයෝ. තමුන්වහන්සේලා බිස් නේද? තමුන්වහන්සේලා නිකන් බිස්නස් කාර ඒජන්ට්ලා. එහෙන් මෙහෙන් අරන් විකුණන්න ආණ්ඩු ඕනේ නැහැ. අව කියන්න එකක් කියන්න. ඔව්. එකක් කියන්න. කියන්න. කමුරු පිටියේ උළු කම්මල පිළිබඳ ප්‍රශ්නයේදී ඔබතුමාට හොඳට මතක ඇති ඒ බොහෝ පිරිස් ඔබතුමාගේ නිවසේ සිටිය බව. මතකද? දැනුත් ඉන්නවා. හරිද? මම කියන්නේ තමුන්වහන්සේලා මේ අවුරුදු 25කට එහා පැත්තේදී උළු කම්මලක ප්‍රශ්නේ නම් තමුන්වහන්සේලා ආර්ථික වශයෙන් මොන තරම් බංකොලොත්ද? ඒ කියන්නේ අවුරුදු 30කට එහා සිද්ධ වෙච්ච උළු කම්මලක් ගැන ප්‍රශ්නේ නම් මේ ආර්ථිකයේ සමස්තය තමුන්වහන්සේලාට නැ කිසිසේත්ම මීට අවුරුදු 40කට පෙර තිබුණේ සිවිල් යුද්ධයක්. ඔබතුමා ඒක දන්නව හොඳට. ඒ සිවිල් යුද්ධයේදී ඔබතුමාත් නියෝජනය කරපු පාර්ශ්වයන් පිළිබඳ අපිට අවබෝධයක් තිබෙනවා. යුද්ධ කියලා කියන්නේ අපි කවුරුත් කැමති දේ නෙවෙයි. යුද්ධවලදී අපි අකමැති දේ සිද්ධ වෙනවා. සිවිල් යුද්ධයක් තිබුණේ ඒක වෙනම දෙයක්. හැබැයි සිවිල් යුද්ධයක් අවසන් වෙලා තිබුණා 80 ඒ යුද්ධය 89 අවසන් වුණා නම් සිවිල් යුද්ධේ. දැන් ගත වෙලා තියෙන අවුරුදු 29ක්. ඉතින් තමුන්වහන්සේලා උළුකම්මලක ප්‍රශ්නේ අවුරුදු 29ක් ගිලත් විසඳ ගන්න බැරිලා කියන්නේ තමුන්වහන්සේලාගේ බංකොලොත්කමනේ. තමුන්වහන්සේලාගේ බංකොලොත්කම. හරිද? බංකොලොත්කම. ඒ නිසා අත්තිස්සේ බංකොලොත් තමුන්වහන්සේලා. තමුන්වහන්සේලාවිලා ඒජන්ට්ලා. ඕක බෝ කරලා. ඕක දුන්නොත් අපේ හොඳ ධම්මික පෙරා වගේ මහත්කරු දුන්නොත් ඔයිට වඩා හොඳට කරන බෝ කර වැඩි. ගරුමන්තුතුමා.
ඔබතුමාගේ කාලේ අවසන්.
ඔබ කර්මාශාලාද කක්වත් හදනවා. ඔබතුමාට එහෙම බෑ. ඔබතුමාලා ඒජන්ට්ලා. ඔබතුමාලගේ ප්‍රධාන දේ එහෙන් ගෙනලා මෙහෙන් විකුණනකොට එහෙට මෙහෙට සරනකොට බදු ගන්න. තමුන්වහන්සේලා තියෙන ජනතාවගෙන් සල්ලි ගන්න දිගුවතක්. විශාල දිගුවතක් තියෙනවා. ඒ දිගුවතෙන් තමුන්වහන්සේලා ජනතාවගෙන් සල්ලි එකතු කරනවා. ජනතාවට දෙන්න තියෙන ඉතා කොටාතක්. ජනතාවට බෙදන්නේ කොටාතකින්. තමුන්වහන්සේලාට බෙදා ගන්න තියෙන ලොකු හැන්දක්. ඒක තමයි කරලා තිබෙන්නේ. ඒ නිසා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්ති මුළුමනින්ම පරිවර්තනය කරලා කරන්නේ නැතුව මේ ආර්ථික ගමනේ ඉස්සරහට නැහැ. දැන්වත් අඩුම තරමේ තමුන්වහන්සේලා සිංගප්පූරු සීන මවනවා, මැලේසියා සීන මවනවා, මොකද ඉන්දියාවත් එක්ක ඉස්සරහට යන කල්පනා කරනවා, චීනෙත් එක්ක මම අවසන් කරනවා, ඇමරිකාවත් එක්ක ඉස්සරහට යන කල්පනා කරනවා. හැබැයි තමුන්වහන්සේලා කල්පනා සියල්ල අද තමුන්වහන්සේලා ඇස් ඉදිරි පිට තූතු කොට විනාශ වී තිබෙනවා. ඒ නිසා තමුන්වහන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. අඩුම තරමේ තමුන්වහන්සේලා අනුගමනය කරලා ආර්ථික ප්‍රතිපත්තිය හොඳ සමාලෝචන ආයෝජනය කරලා එතනින් එහා ගමනක් සඳහාවත් උත්සාහදරනවා නම් යම් ප්‍රතිඵලයක් ගැන අපේක්ෂා කරන්න පුළුවන්. හැබැයි තමුන්වහන්සේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපද මුළුමනින්ම ආරක්ෂා කරගෙන මේ ඒ දිශාවට නම් ගමන් කරන්නේ මේ අර්බුදය තව තීව්‍ර වෙන වෙනකොට සමනය වෙන්නේ නැති බව සාහිතයි. බොහොම ස්තුතියි බර සභාපතිතුමනි අවස්ථාව ලබා දුන්නා.